අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අපි අදත් ආවා රුහුණු ගුරු ගෙදරින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ තවත් අලුත් පාඩමක් අරගෙන. අපි අද සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණිය 4 වන පාඩම බහුමාධ්‍ය භාවිතය කියන පාඩම පිළිබඳව. මෙම පාඩම ඉදිරිපත් කිරීමට අද එකතු වන්නේ ඇහැලපේ විද්‍යාරාජ මහාවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන චාමර ගමගේ ගුරුතුමා සහ අකුරැස්ස මහාවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර නදීකා වීරසිංහ ගුරුතුමිය. දැන් ඔබට සවන් දෙන්න පුළුවන් ආංකික ග්‍රාපික පාඨමාලාවක් හැදෑරීමට පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ ගුරුවරයෙකු අතර ඇතිවන සංවාදයක්.
ආයුබෝවන්ස, මම ආසයි දක්ෂ අංකිත ග්‍රාපික නිර්මාණ ශිල්පිනියක් වෙන්න. ඒ නිසා තමයි සර් මට තියෙන ගැටලු ගැන දැනගන්න අද මම මෙතනට ආවේ.
ආයුබෝවන් දුව, ඒක ගොඩක් හොඳයි. අද වන විට දක්ෂ අංකිත ග්‍රාෆික නිර්මාණ ශිල්පීන්ට රැකියා වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ වගේම ඉහළ වැටුපක් ලබා ගන්නත් පුළුවන්. දුව දන්නවද, අද කාලේ වගේම ඈත අතීතයේදීත් දක්ෂ රූප නිර්මාණ ශිල්පීන් ඉඳලා තියෙනවා කියලා?
ඔව් සර්, මම අහලා තියෙනවා. කැලණි විහාරය වගේ විහාරවල, සීගිරි බිත්සිතුවම් වගේම විවිධ ගල් ගුහා තුලන් විවිධ රූප නිර්මාණය කරලා තියෙනවා දැකලත් තියෙනවා. ඒ කියන්නේ ඈත අතීතයේදීත් ගෘහ නිර්මාණ ශිල්පීන් ඉඳලා තියෙනවා නේද සර්?
ඔව්දුව, ඔයාට මොනවද හිතෙන්නේ ඒව දැක්කම?
මට හිතෙන්නේ එක දෙයක් තමයි සර්, එයාලා රූප අඳින්න ඇත්තේ අදහස් ප්‍රකාශ කරන්න.
හුඟක් හොඳයි, ඒක ඇත්ත. එයාලා එහෙම රූප ඇඳලා තියෙන්නේ යම් යම් තොරතුරු සංනිවේදනය කරන්න. ඒක එම රූප දිහා බැලුවම හොඳටම පැහැදිලි වෙනවා. ඊට අමතරව තව මොනවද ඔයාට හිතෙන්නේ?
ඒ සිතුවම් කර ශිල්පීන් අති දක්ෂය කියලා සර් මට හිතෙනවා. මොකද සිදුවන අත්වැරදීම් අඩලෝඩුකම් මගහරව ගන්න එයාලට බොහෝ වෙහෙසක් දරන්න සිදුවෙන්නත් ඇති කියලා මට හිතෙනවා. මොකද වැරදුනොත් මකල නැවතඳින්නත් ලේසි නැහැනේ. ඒ නිසා අඳින රූපය වරද්දන්නෙත් නැතුව එක පාරටම අඳින්න වෙනවනේ. ඒ වගේම වර්ණ සංකලනයත් හරියටම යොදන්න ඕන. පස්සේ විනාශ කරන්න අමාරුයිනේ.
වර්තමානයේ රූප නිර්මාණය කරන එක ගැන ඔයාට මොකද හිතෙන්නේ?
මට නම් මේක හරිම විනෝදජනක කටයුත්තක් වගේ පෙනෙන්නේ. පරිගණක ආශ්‍රයෙන් රූප නිර්මාණය කරනවා කියලා මම දැකලා තියෙනවා. ඒ එක්කම මට අංකිත ග්‍රාෆික එහෙමත් නැත්නම් ඩිජිටල් ග්‍රැෆික්ස් කියන වචනය ඇහිලත් තියෙනවා. මොකද්ද සර් ඒක?
හොඳයි, පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලබන හෝ චිත්‍ර රූප අංකිත ග්‍රාපික එහෙමත් නැත්නම් ඩිජිටල් ග්‍රැෆික්ස් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම ඔයා දාවෙත් අංකිත ග්‍රාපික නිර්මාණ ශිල්පිනියක් වෙන්නනේ.
ඔව් සර්.
හරි, අංකිත ග්‍රාපික ගැන ඉගෙන ගන්නකොට අපි ඉස්සෙල්ලම අංකිත ග්‍රාපිකයක මූලිකාංග ඉගෙන ගන්න ඕන.
මූලිකාංග කියන්නේ මොනවද සර්?
පික්සල්, විභේදනය, ප්‍රමාණය සහ වර්ණය කියන මූලිකාංග හතර ගැන තමයි ඉගෙන ගන්න ඕන.
මොකද්ද සර් පික්සල් කියලා කියන්නේ?
අංකිත ග්‍රාපිකයක තියෙන මූලික තැනුම් මේකකේට තමයි පික්සලයක් කියන්නේ. ඒ වගේම මෙම පික්සල් පේලි සහ තීර ලෙසින් එකිනෙකට යවනාකාරයට ඉතා ළඟින් සකස් වී ඇති අතර එමගින් ග්‍රාපික නිර්මාණය වීම සිදුවෙනවා. ඒ වගේම අංකිත ග්‍රාපිකයක් ඍජුකෝණාස්ත්‍රාකාර පික්සල් අරාවක් වන අතර එය බිටු අනුරූපිතයක් එනම් බිට්මැප් එකක් කියලත් කියන්න පුළුවන්. ඒ වගේම දුව දන්නවද, පික්සල් එකට නියමිත හැඩයක් හෝ විශාලත්වයක් නොමැති බව. මේ නිසා ග්‍රාපිකයක ප්‍රමාණය පරිගණකයේ තිරේ ප්‍රමාණයට හෝ මුද්‍රණ කඩදාසියේ ප්‍රමාණයට විශාලනය කරන්න පුළුවන්. මෙහිදී පික්සලේ ප්‍රමාණය වෙනස් වීමකට ලක් වෙනවා. අඩු පික්සල් ප්‍රමාණයක් සහිත ග්‍රාපිකයක් විශාලනය වීමේදී එයට කුමක් වෙන්න පුළුවන්ද?
එවැනි ග්‍රාෆිකයක් අපැහැදිලි වෙනවා. මම ඒක දැකලා තියෙනවා සර්.
ඔව් ඒක ඇත්ත. එවැනි ග්‍රාෆික විශාලනය කරනකොට එහි ගුණාත්මක බව අඩු වෙනවා. දුව දැකලා තියෙනව නේද මෙම ග්‍රාෆිකවල වර්ණ යොදලා තියෙනවා?
ඔව් සර්. ඉතා විශාල වර්ණ පරාසය ඇති අලංකාර ග්‍රාෆික වගේම වර්ණක පරාසයේ තරමක් අඩු ග්‍රාෆිකත් මම දැකලා තියෙනවා. ඒ වගේම වර්ණ දෙකක් පමණක් පවතින, ඒ කියන්නේ කළු සුදු වර්ණ පමණක් නියෝජනය වෙන ග්‍රාෆිකත් මම දැකලා තියෙනවා. කොහොමද සර් එහෙම වෙන්නේ?
රුහුණු ගුරු ගෙදර වැඩසටහනට සවන් දෙන දුවල පුතාලා, ඔයාලට හම්බ වෙලා තියෙන ICT එලෛරක් G11 එලෛරක් U4 එලෛරක් AC1 කියන ක්‍රියාකාරකමේ 4-1 රූපය හොඳින් බලන්න. හොඳයි, පික්සලයක වර්ණ සහ බිටු ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම පික්සලයක් තුළ ඇති බිටු ප්‍රමාණය තීරණය වන්නේ ග්‍රාෆික නිර්මාණයේදී යොදාගනු ලබන වර්ණයන්ට අනුවයි. හොඳයි, මං උදාහරණයක් කියන්නම්. පික්සලයක් තුළ තියෙන්නේ එක බිටුවයි නම් එමගින් වර්ණ දෙකක් නිරූපණය කරන්න පුළුවන්. බිටුවකට බිඳුව සහ එක කියලා අගයන් දෙකක් නිරූපණය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බිටුවේ බිඳුවේ අගය සඳහා කළු වර්ණයත් එක අගය සඳහා සුදු වර්ණයත් නිරූපණය කරන්න පුළුවන්. හොඳයි, මං තව උදාහරණයක් කියන්නම්. අපි හිතමු පික්සලයක් තුළ බිටු දෙකක් තියෙනවා කියලා. අපිට එතකොට බිඳුව බිඳුව, බිඳුව එක, එක බිඳුව හා එක එක වශයෙන් සංයෝජනයන් හතරක් දකින්න පුළුවන්.
ඒ කියන්නේ සර් සංයෝජන හතරකට වර්ණ හතරක් නියෝජනය කරන්න පුළුවන් නේද?
ඔව්ද? හරියට හරි. පික්සලයක බිටු දෙකක් තියෙනවා නම් වර්ණ හතරක් නිරූපණය කරන්න පුළුවන්. පික්සලයක වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ ඉන් වෙනි බලය නැමැති සම්බන්ධය මගින් අපට වර්ණ ප්‍රමාණය සොයාගන්න පුළුවන්. මම දුවගෙන් ප්‍රශ්නයක් අහන්නම්.
හොඳයි, අහන්නකෝ සර්.
පික්සල් එකකට බිටු තුනක් තියෙනවා නම් එමගින් නිරූපණය කළ හැකි වර්ණ ප්‍රමාණය සොයන්න පුළුවන්ද?
ඔව්, ඒක හරි ලේසි. සර් කලින් කිව්වා වගේ වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ එන් වෙනි බලය කියන සමීකරණේ එන් වෙනුවට තුන ආදේශ කළාම දෙකේ තුන්වෙනි බලය ලැබෙනවා. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය 8යි. එතකොට වර්ණ 8ක් නිරූපණය කරන්න පුළුවන්.
හරියට හරි.
එතකොට සර් පික්සල් එකකට නිරූපණය කරන්න පුළුවන් වර්ණ ප්‍රමාණය දන්නවනම් පිටු ප්‍රමාණය සොයන්න පුළුවන්. එහෙම නේද?
ඔව්, ඉහත සම්බන්ධයෙන්ම ඒක හොයන්න පුළුවන්. උදාහරණයක් ලෙස වර්ණ 16ක් පවතිනවා නම් පික්සලයක් තුළ ඇති බිට් ප්‍රමාණය සොයමු. හරි. වර්ණ ප්‍රමාණය සමානයි දෙක n වෙනි බලය නැමැති සමීකරණයට අනුව අපිට 16 සමානයි දෙක n බලය කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට 16 ලියන්න පුළුවන් දෙක 4 බලය කියලා. එතකොට දෙක 4 බලය සමානයි දෙකේ n වෙනි බලය. පාද සමාන නිසා අපිට දර්ශක සමාන කරන්නත් පුළුවන්. එතකොට n සමානයි 4 වෙනවා. එනම් වර්ණ 16යි. එනම් බිටු 4ක් කියලා අපිට පිළිතුර ලැබෙනවා.
පික්සල ගැන හොඳ අවබෝධයක් දැම්මට තියෙනවා. වර්ණ ගාන 16 නම් බිටු 4යි. ඒ වගේම පික්සලයක තියෙන බිටු සහ වර්ණ අතර සම්බන්ධය දැම්මට මතකයි. දැම්මට අංකිත ග්‍රාෆියක තියෙන අනිත් මූලිකාංග වලින් එකක් වන විභේදනය ගැනත් කියලා දෙන්නකෝ සර්.
හොඳයි. ඔන්න ඔයාලා ඍජු කෝණාශ්‍රාකාර තල වස්තුවක් මතක් කරගන්න. එම වස්තුවේ භෞතික ප්‍රමාණය දික සහ පළල කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මම දැන් කිව්වා තල වස්තුවක භෞතික පරිමාණය දික සහ පළල ලෙස දක්වන්න පුළුවන් කියලා. හොඳයි. දැන් මට කියන්න එම භෞතික පරිමාණයෙන් මනින්න පුළුවන් ඒකක මොනවද?
අපිට මිලිමීටර, සෙන්ටිමීටර, මීටර යන ඒකක වලින් මනින්න පුළුවන්. එහෙම නේද සර්?
ඔව්, බොහොම හොඳයි. අන්න ඒ වගේ තමයි අංකිත ග්‍රාපිකයක පරිමාණය මනින්න පුළුවන් ඒකකය වෙන්නේ පික්සල්. එහි භෞතික පරිමාණය ග්‍රාපික විභේදනය කියලා කියනවා.
මම දැකලා තියෙනවා අංකිත ග්‍රාෆිවල 640 වැඩි කිරීම 480, 800 වැඩි කිරීම 600, ඒ වගේම 1024 වැඩි කිරීම 768 වගේ අගයන් සඳහන් කරලා තියෙනවා. ඒ තියෙන්නේ ග්‍රාෆික විභේදනය නේද සර්?
ඔව්, ඒ තියෙන්නේ ග්‍රාෆික විභේදනය. එනම් ඉමේජ් රෙසොලූෂන් දුව කිව් ආකාරයට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම එමාගයන් විවිධ ප්‍රමාණයන්ගෙන් අපිට දකින්නත් පුළුවන්. 640 ගුණ කිරීම 480 කියන්නේ ග්‍රාපිකයේ පළල දිශාවට පික්සල් 640ක් තිබෙන බවත්, එහි උස දිශාවට පික්සල 480ක් තිබෙන බවත්ය.
දැන් මට තේරුණා. ඒ කියන්නේ පළමුව දකින්න හම්බ වෙන සංඛ්‍යාවෙන් කියන්නේ ග්‍රාෆියේ පළල දිශාවට තියෙන පික්සල ප්‍රමාණය. ගුණ කිරීම ලකුණෙන් පස්සේ තියෙන්නේ උස දිශාවට තියෙන පික්සල ප්‍රමාණය. අපිට එම අගයන් දෙක ගුණ කළාම ග්‍රාෆිකය තුල තියෙන සම්පූර්ණ පික්සල ප්‍රමාණය සොයාගන්න පුළුවන්. එහෙම නේද? 640 ගුණ කිරීම 480 සමානයි 307,200. එහෙම නේද සර්? ඒ කියන්නේ විශාල පික්සල සංඛ්‍යාවක්. එහෙම නේද සර්?
ඔව්දුව. හැබැයි මීටත් වඩා අතිවිශාල පික්සල සංඛ්‍යාවක් සහිත, එනම් ඉතා වැඩි ග්‍රාපික විභේදනයක් සහිත ග්‍රාපික තියෙනවා. ඒවා ඉහළ ගුණාත්මක බවකින් යුතු අංකිත ග්‍රාපික කියලා සලකන්න පුළුවන්.
අංකිත ග්‍රාෆි තුල වඩා විශාල පික්සල සංඛ්‍යාවක් පවතිනවා නම් හොඳයි නේද සර්?
පික්සල ප්‍රමාණය වැඩි උසස් විභේදනයකින් සමන්විත අංකිත ග්‍රාපික ඉහළ ගුණාත්මක බවකින් සමන්විත වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අංකිත ග්‍රාපිකයක ගුණාත්මක බව සැලකීමේදී වර්ගංගලකට ඇති පික්සල් ප්‍රමාණය කුපමණ දැයි සොයා බලනවා. එනම් වර්ගංගලක් තුල ඇති පික්සල් ප්‍රමාණය වැඩි නම් එම ග්‍රාපිකය ඉහළ ගුණාත්මක බවකින් යුතු ග්‍රාපිකයක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මෙහිදී පික්සලය කුඩා තිතක් ලෙසින්ද සලකා වර්ගංගලකට ඇති තිත් ප්‍රමාණය කුපමණ දැයි සොයා බැලීමත් සිදු වෙනවා. රුහුණු ගුරු ගෙදර වැඩසටහනට සවන් දෙන දුවල පුතාලා, ඔයාලට හම්බ වෙලා තියෙන ක්‍රියාකාරකමේ 4-3 රූපයේදී හොඳින් බලන්න. දුවටත් හම්බ වෙලා තියෙන ක්‍රියාකාරකමේ ඒ අක්ෂර තුන දිහා හොඳින් බලන්න. එහි වර්ගංගලකට ඇති පික්සල ප්‍රමාණය, එනම් වර්ගංගලකට ඇති තිත් ප්‍රමාණය 10යි නේද? පිළිවෙලින් අනිත් ඒ අක්ෂර දෙකේ එමාගයන් 20 සහ 100 ලෙසින් දකින්න ලැබේවි. දුවට මොකද හිතෙන්නේ එම ග්‍රාපික තුන දැක්කම?
සර්, පළවෙනි එකේ වර්ගාංගලට පික්සල 10යිනේ. ඒක ටිකක් පැහැදිලි මදි වගේ. ඒකේ මේ තියෙන ඒ අකුර හරියට අඳුර ගන්නවත් බෑනේ. හොඳටම පැහැදිලි වෙන්නේ 3 වෙනි රූපයේ තියෙන ඒ අකුර. ඒක වර්ග අඟලකට පික්සල 100ක් තියෙනවනේ. ඒක නම් අනිත් දෙකටම වඩා ගුණාත්මෙන් ඉහළයි. ඒ වගේම වර්ග අඟලකට තියෙන පික්සල ප්‍රමාණය මීටත් වඩා වැඩි වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.
හොඳයි. අපි දැන් අංකිත ග්‍රාපිකයක මූලිකාංග 4න් 2ක් කතා කරලා ඉවරයි. දැන් බලමු වර්ණ පිළිබඳව. අංකිත ග්‍රාපිකයක් නිර්මාණයේදී වර්ණ යෙදීම සඳහා බහුලව භාවිතා කෙරෙන වර්ණ ආදේශක දෙකක් පවතිනවා. RGB වර්ණ ආදේශකය සහ CMYK වර්ණ ආදේශකය වශයෙන්. රූපවාහිනී හෝ පරිගණක තිර මත රූප නිර්මාණයේදී RGB වර්ණ ආදේශක ක්‍රමය යොදාගනු ලබන අතර මෙහි R මගින් රතු වර්ණයද G සහ B මගින් පිළිවෙලින් කොළ සහ නිල් වර්ණද නිරූපණය වෙනවා. එම වර්ණයන් තුන විවිධ ප්‍රමාණයන්ගෙන් සංයෝජනය වීමෙන් විවිධ වර්ණයන් නිර්මාණය වීම සිදු වෙනවා. CMYK වර්ණාදේශකය තීන්තාධාරයෙන් කඩදාසියක් මත රූප මුද්‍රණය එනම් මුද්‍රණ කර්මාන්තයේදී බහුලව යොදා ගන්නවා. මෙහිදී වර්ණයන් පිළිවෙලින් ලා, නිල්, දම්, කහ සහ කළු වර්ණයේ වශයෙන් දැක්වෙනවා.
ඔව් දුවේ පුතේ, රුහුණු ගුරු ගෙදර අහගෙන ඉන්න මගේ දූල පුතාලට ඇහුණ නේද ඒ සංවාදය? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සහ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් අතර තියෙන ඒ සංවාදේ ඉතුරු කොටස ඊළඟ දවසේ අහමු. මගේ දූල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් යම් ගැටලුවක් යෝජනාවක් තියෙනවා නම් ICT හිස්තැනක්, G11 හිස්තැනක්, U.4 හිස්තැනක් යොදලා අදහස ටයිප් කරලා 0.7.0488 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඒ වගේම මේ පාඩම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවද කියලා බලන්න හොඳ අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දූල පුතාලට ලබා දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, ඒ කියන්නේ spedu.sch.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩිජිටල් පැලන්ට් කියන තැන ක්ලික් කරලා අල්ටිමේට් ICT කියන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නකෝ. මේ පාඩමට අදාළව තක්සේරු පත්‍රිකාවට පිළිතුරු සපයලා ඒ වගේමයි ඒ වෙලාවෙම දැනුම පරීක්ෂා කරගෙන ප්‍රතිඵල පරීක්ෂා කරගන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. තක්සේරු පත්‍රිකාවක් මගහැරුණා නම් ඒක බාගත කරගෙන පිළිතුරු සපයන්නත් මගේ දූල පුතාලට දැන් අවස්ථාව තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩමකින් නැවත හමු වන තුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.